ගරු මොහන් ඩිසිල්වා මන්ත්‍රීතුමා ඔබට විනාඩි 9ක කාලයක් තියෙනවා.
ස්තුතියි ගරු සභාපතිතුමියනි. අද පහුගිය යහපාලන ආණ්ඩුව කාලේ අපේ රටේ සිද්ධ වෙච්ච දේශපාලන පළිගැනීම් පිළිබඳව අධිකරු ජනාධිපතිතුමා විසින් ඒ ගැන සුවබලන්න පත් කරපු කොමිෂන් සභාවේ වාර්තාව ගැන කතා කරන අවස්ථාවේදී මට පුදුම හිතුණා අපේ විපක්ෂ නායකතුමා අදනේ දිව්‍ය ලෝක එහෙම නැත්නම් වෙන ග්‍රහ ලෝකෙකින් ඉඳලා ආපු ගාන තමයි කතා කරේ. එතුමා මම හිතන්නේ 2015 ආණ්ඩුවේ ඉඳලා නැහැ. ඒ නිසා මම හිතන්නේ එතුමාට අපි කියන්නට ඕනේ මේක මේ කිසි කෙනෙක්ගෙන් පළිගැනීමේ චේතනාවෙන් පත් කරපු කොමිෂන් සභාවක් නෙවෙයි. අපි පැහැදිලිවම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාවත් මහින්ද රාජපක්ෂ මැතිතුමාවත් ප්‍රමුඛ අපේ ආණ්ඩුවේ කවුරුවක්වත් මේ කොමිෂන් සභාවේ පාදක වෙච්ච කරුණු උපයෝගී කරගෙන ඉතාම පහත් විදියට මේ කිසි කෙනෙක්ගෙන් පළිගැනීමක් කරන්න නැහැ කියන කාරණේ අපි කවුරු මම හිතන්නේ පිළිගන්නට ඕන. ඒ ඇත්තටම ගරු සභාපතිතුමනි ඇයි අපිට මෙහෙම කමිටුවක් පත් කරන්න උනේ? අපි දන්නවා එදා 2015 ජනාධිපතිවරයාට පෙර ආතුව එදා හිටපු විපක්ෂයේ අපේ ගරු මන්තුමල්ලා මහා බොරු තොගයක් ජනගත කරා. මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ අපේ ආණ්ඩුවේ නායකෝ මහා පරිමාණයෙන් හොරවංචාල් වලට සම්බන්ධයි කියන කාරණේ ජනගත කරා. මහා බොරු ප්‍රමාණයක් ජනතාව ඉදිරියේ මවාපෑවා. ඒ අනුව බලය ලබාගත්තා. ඒ බලය ලබාගත්තා පස්සේ අවශ්‍ය වුණේ තමන් ජනතාව විශ්වාසයට ගිහිල්ලා ජනගත කරපු බොරු සත්‍ය බව ඔප්පු කරන්න. ඒ අනුව තමයි මේ කණ්ඩායම ඉස්සෙල්ලම පත් කරන ජාතික විධායක සභාව කියන එක. කවුද මේ ජාතික විධායක සභාවේ සමාජිකයෝ? සමාජිකයෝ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සේන මහත්තයා, අගමැති රණල් වික්‍රමසිංහ මැතිතුමා, ජනතා විමුක්ති නායක අනුර කුමාර දිසානායක මැතිතුමා, හෙළවුරුමේ නායක පාණ්ඩි චම්පික රණෝග මැතිතුමා, ඩිමොක්‍රටික් පාර්ටි පක්ෂ ලීඩර් සරත් පොන්සේක මැතිතුමා, ඕල් සිලෝන් මුස්ලිම් කොංග්‍රස් නායක රිෂාඩ් බදුරුදීන් මැතිතුමා මේ වගේ කණ්ඩායම තමයි හිටියේ. මේ කණ්ඩායම 2015 ජනවාරි මාසේ 15 වෙනිදා එකතු වෙන පළිවෙනතාවට ඒ එකතුලා යන ගමන් ජනතා විමුක්ති නායකතුමා අනුර කුමාර දිසානායක මහත්තයාගෙන හොඳට වැඩේ කෙරුණයි. දැන් මේ කණ්ඩායම ඉදිරිපත් කරනවා ගරු සභාපතිතුමියනි, කැබිනට් මණ්ඩලයට 2015 ජනවාරි 21 කැබිනට් මණ්ඩලයට අගමැතිතුමා ඉදිරිපත් කරනවා වංචා හා දූෂණ විමර්ශන සඳහා ඒක ස්ථාපිත කරන්න ඕනේ කියලා කැබිනට් පත්‍රිකාව. පාර්ලි චම්පික මහත්තුමා ඉදිරිපත් කරනවා පසුගිය කාලේ සිදු වී ඇති මහා පරිමාණ දූෂණ හොයා බලන්න කිය කැබිනට් පත්‍රිකාව. මේ දෙකම එකට අරගෙන ඒ කැබිනට් එදා හිටපු ආණ්ඩුව පිහිටවනවා ගරු සභාපතිතුමියනි දූෂණ විරෝධී කමිටුවක්. කවුද මේ දූෂණ විරෝධී කමිටුවේ සමාජිකයෝ? මේ දූෂණ විරෝධී කමිටුවේ සමාජිකයෝ වෙන්නේ අග්‍රාමාත්‍ය රණල් වික්‍රමසිංහ මැතිතුමා, අපේ ශාන්සිංහ මැතිතුමා කිව්වා ඒක, මංගල සමරේ මැතිතුමා, පාර්ලි චම්පික රණෝග මැතිතුමා, රව් ෆකීම් මැතිතුමා, ආර් සම්බන්ධන් මැතිතුමා, අනුර කුමාර දිසානායක මැතිතුමා, එම්.ඒ. සුමන්දිරන් මැතිතුමා, සරත් පොන්සේක මැතිතුමා, ජයම්පති වික්‍රමන්ද මැතිතුමා, ජේසී වැලියමුණ මැතිතුමා, මලික් සමර වික්‍රමැතු මේ අය තමයි දූෂණ විරෝධී කමිටුවේ සමාජිකයෝ. එතකොට මේ කැබිනට් පත්‍රිකාවේ යම් යම් ක්‍රියාමාර්ග ගන්නවක් සඳහන් කරලා තියෙනවා. එතකොට මේ ක්‍රියාමාර්ග ගන්න මෙතුමල්ලා පත් කරනවා තව ෂණික ප්‍රතිචාර කමිටුවක්. කවුද මේක සමාජිකයෝ? මේක සමාජිකයෝ වෙන්නේ අපි කනගාටු වෙනවා. ඇත්තරම ඔබතුමිය මේ මූලාශ්‍රයෙන් ඉඳගෙන මේ කතා කරන්නේ සම්බන්ධයෙන් ඔබතුමියගේ පක්ෂ නායකයා අනුර කුමාර දිසානායක මහත්තයා මේක සම්බන්ධීකාරකයා මේ දූෂණ විරෝධී මේ ප්‍රතිචාර කමිටුවේ. එතකොට ගරු සභාපතිතුමියනි මේ ඉන්පස්සේ මෙතුමල්ලා පත් කරනවා නැවත වතාවක් මෙතුමල්ලා ඉදිරිපත් කරනවා 2015 2006 වෙන දින කැබිනට් සංදේශයක්. මේ දූෂණ විරෝධී කමිටුව තමන්ට ලැබෙන පැමිණිලි පරීක්ෂා කරන්න මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසයක් ඇති කරන්න කියන යෝජනාව කරන. එතකොට මේ එදා මේ කැබිනට් පත්‍රිකාවේ සඳහන් කරලා තියෙනවා මේ දූෂණ විරෝධී කමිටුව ඇති කරන්න ජනාධිපති ලේකම් කාර්යාලයෙන් රුපියල් මිලියන 7.5ක මුදලක් ලබා දෙන්න. එතකොට මේ යෝජනාව පිළි අරගෙන 2015 2011 වෙනිදා කැබිනට් මණ්ඩලයේදී නිල නොවන පොලිස් අපරාධ මූල්‍ය කොට්ටාස විමර්ශනය ඇති කරන්න කියලා නිල නොවන පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොමිෂන් පිටවන්න පොලිස් පතිවරයාට නියෝගයක් කරන ගරු සභාපතිතුමිය. ඒ අනුව තමයි පොලිස් පත්තුමා එදා 2015 2013 අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් පොලිස් ආඥා පනතේ 55 වෙනි වගන්ති යටතේ පිහිටවණයි කියලා මේ FCID කැමර එහෙම නැත්නම් මූල්‍ය අපරාධ විමර්ශන ඒක පිහිටවන. ඉතින් අපි එදා පැහැදිලිව විපක්ෂ හැටියට අපි කිව්වා මේක නීති විරෝධී. එදා මේ පිහිටව FCID එක නීති විරෝධී කියන කාරණා අපි කිව්වා. ඒක කියනකොට ගොඩක් අය අපිට hina වුණා. හැබැයි මේ උදවිය මේ කරන් ගිලා අපි දැක්කා. එදා මම සන්තෝෂ වෙනවාද මෙතන සුමන්දිර මහත්තයා හිටියානම්. එතුමා ජනාධිපති නීතිඥවරේ. එතුමා කතා කරා කොහොමද නීතිපතිවරයා තමන්ගේ භූමිකාව රඟදක්වන්න ඕන කියන එක. හැබැයි අපි කනගාටු වුණා. අපි අහන්න ඕනේ එදා නීතිපතිවරට එහෙම වැඩ කරන්න අවස්ථාවක් තියුණාද? එදා නීතිපතිවරේ ආණ්ඩු පක්ෂ කණ්ඩායම රැස්වීමට ගෙන්නලා නීතිපතිවර රෙදි ගැලෙව්වා. එදා හිටපු නීතිපතිවර අයින් වුණා. එයින් පස්සේ හිටපු නීතිපතිවරුන්ට නිදහසේ කටයුතු කරන්න යන්න තිබුණාද? මේකට මම මේ සභාවට මම ඉදිරිපත් කරන්න ඕනේ. අපි බොහොම ගරු කරපු නීතිඥ කිරියා සුවද ගම්බ්‍රන් මැතුමා. එදා එතුමා තමයි නීතිපති දෙපාර්තමේන්තු හිටපු සොලිසිටර් ජෙනරල්වරයා.
ගරු මාධ්‍යතුමා තව විනාඩි දෙකක් කාලයක් තියෙනවා.
මට විනාඩියක් දෙන්න. එදා එතුමා කියනවා මොකද්ද මේ නීතිපති දෙපාර්තමේන්තුවේ අවුරුදු 135ක අතීත හොඳ කීර්තිමත් ඉතිහාසයක් තිබුණා. හැබැයි ඉතිහාසයේ පළවෙනි වතාවට නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීක වැඩ තහනම් වුණා. කවුද? දිල්රුක්ෂ දැස් මහත්මියගේ. ඉතින් මේ විදිහට තමයි මේ එතුමගේ මම මේ එදා එතුමා අරුණ පත්‍රය ලබා දීපු ගෝඨාන නඩුදාන රජය බලපෑම් කරපු හැටි. එතුමා කොහොමද මේ නීතිපති දෙපාර්තමේන්තුවට එදා මේ ආණ්ඩුව බලපෑම් කරේ කොහොමද කියන එක එතුමා පැහැදිලි කරනවා. මම මේක හැන්සප් ගත කරනවා ගරු සභාපතිතුමියනි. ඒ වගේම FCID ගැන අපි කතා කරා. මම FCID එකේ නායකයා හිටපු කවුද? රවි වෛද්‍ය ලංකාර මැතිතුමා. මොකද්ද එතුමා කියන්නේ අරුණ පත්‍රයට 2019 ඔක්තෝබර් 27 වෙනිදා සතියකට වර රාජපක්ෂේන අත්අඩංගුව ගන්න ඇමතිවරයෙක් කිව්වා. මට මෙතුමා අන්තිමට කියනවා මම මුහුණ දුන් ඉරණම කිසිදු රජයේ සේවකට අත් වෙන්න එපයි කියලා. එහෙම තමයි එදා මේ යහපාලන ආණ්ඩුව තමන්ගේ භූමිකාව කරේ. දැන් අද මහලොකුට මේ රටේ නීතිය ගැන නීති ආධිපත්‍ය ගැන කොහොමද නීතිය කරන්න ඕන කියන මේ අය කතා කරනවා. ඉතින් අපි පැහැදිලිව අපි කියන්නට ඕනේ මේවා කටින් වැඩ කරපු ආය මේ කියන විදියට වැඩ කරේ නැහැ. ඉතින් එදා මේ දූෂණ මර්ධන කම්පිටු කාර්යාල පිහිටවලා මේක 2017 ජූනි මාස වෙනකන් ක්‍රියාත්මක වුණා. රුපියල් මිලියන 33.7ක් වියදම් කරලා තියෙනවා. කාගේද මේ සල්ලි? එදා මේ දූෂණ මර්ධන කමිටු ලේකම් කාර්ය අධ්‍යක්ෂ විදිහට වැඩ කරේ ආනන්ද විජේපාල ආණ්ඩුවේ සේවකෙක්. එදා අනුර කුමාර දිශානායක මහත්තයා අමතිකමක් දන්නකොට එතුමාගේ පෞද්ගල ලේකම්වරයා. එදා එතුමා ආණ්ඩුවෙන් පටිගන්න ගමන් ඊට අමතරව තව රුපියල් 47,000ක මුදලක් අරගෙන තියෙනවා ගරු සභාපතිතුමීනි. එතකොට කෝයේ තිබිච්ච ප්‍රජාතන්ත්‍රවාදී කෝයේ වාමවාදී ව්‍යාපාර ගති ලක්ෂණ ඒවා මොකක්වත් තිබුණේ නැහැ. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේවා ගැන කතා අපි දැක්කා තමුන්නාසලා එදා ආණ්ඩුව එදා අපේ ආණ්ඩුවේ නායකයන් පලිගත්ත හැටි රාජපක්ෂ පවුලේ කීරේ
තමුන්නාසලා හිරේ දැම්මද?
ජෝසෙෆ් ෆර්නාන්ඩෝ අපිට අහිරේ දැම්මා. ගාමිණී සරල් මැතිතුමා අහිරේ දැම්මා. විමල් වීරසේන මැතිතුමාලා මේ සියලු දෙනාම හිරේට දක්කන් ගියා. එහෙම අරන් ගිහිල්ලා මේ රටේ නීතිය ඉතාම බල්ලගේ ගානට දාලා තමයි වැඩ කටයුතු කරේ. ඉතින් ඒ නිසා මම හිතන අති එදා ගෝඨාභය රාජ මට එක විනාඩියක් දෙන්න ගරු සභාපතිතුමනි. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රටේ ජනාධිපති වුණාට පස්සේ මේ ජනතාව විශාල ඉල්ලීමක් තිබුණා. අජේ සේවක විශාල ඉල්ලීමක් තිබුණා. Tamanta වෙච්ච අසාධාරණ පිටක් වෙන්න කොමිෂන් පත් කරන්න ගිය. ඒ අනුව තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ කොමිෂන් පිටවුවේ. ඉතින් ඒ නිසා අපි පැහැදිලිවගෙන ඒ කොමිෂමේ යම් යම් නිර්ණායකයන් ලැබිලා තියෙනවා. ඒ නිර්ණායකයන් පිළිබඳව තවත් අදහස් ගන්න තව කමිටුවක් පත් කරලා තියෙනවා. හැබැයි අපි කොහොමද දැන් මෙතන මම දැක්ක අපේ විපක්ෂ නායකතුමා කතා කරා කායකාගද ප්‍රජා ඉදින් අහෝසි කිරීමක් ගැන
අපි ආණ්ඩුවක් අවසන් කරන්න
හැම කතාවක්. ඉතින් ඒ නිසා මම හිතන හැබැයි අපි පැහැදිලිව කියන්න ඕන මේ වගේ කටයුතු නැවතවතාවක් මේ රටේ ඇති වෙන ඉඩ දෙන්න බෑ. ඒ නිසා අපි පැහැදිලිව කියනවා මේ වැරදි අපි තව කමිටුවකින් හොයාගෙන දෙනනම් වැරදි කරපු අයට උපරිම දඬුවම් ලබා දීලා මේක නැවතවතාවක් මේ රටේ ඇතිවෙන්න නොදිය යුතු කියන මතය අපි ඉන්නවා බොහොම ස්තුතියි ගරු සභාපතිතුමනි
ගරු පාටදී ජාම්පික රණවක ඔබට විනාඩි 11ක කාලයක් තියෙනවා
අර මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි අපි කවුරුත් දන්නවා දේශපාලනයේ ජනාධිපති ධූරයට ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හැටියට පත් වෙන්න අග්‍රාමාත්‍ය ධූරයට ඇමති ධූරවලට පත් වෙන්න මේ රටේ ව්‍යවස්ථාවට අනුව මහජනතාවගේ පරමාධිපත්‍යය මහජනතාවගේ ජනවරම ඉතාම අත්‍යවශ්‍යයි 2015 ජනවාරි 8 වෙනිදා පවත්වපු ඒ ජනාධිපති වර්ණයට අපි ඉදිරිපත් කරපු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනතාවගේ ජනවරම ඉල්ලුවා මේ මෛත්‍රී පාලනයක් ස්ථාවර රටක් කියන මේ ප්‍රතිපත්ති ප්‍රකාශන මේ ප්‍රතිපත්ති ප්‍රකාශන ඉතාම නිශ්චිතව සඳහන් කරලා තියෙනවා ඉතාම පැහැදිලිව සඳහන් කරලා තියෙනවා අල්ලස්සා දූෂණ පිළිබඳ කොමිසම තවදුරටත් ශක්තිමත් ක්‍රියාශීලී කරමින් ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිළිගත් ස්වාධීන ආයතනයක් කරමින් මේ රටේ අල්ලස්සා හා දූෂණය ඉවත් කිරීමටත් ඒ වගේම දේශීය හා විදේශීය වශයෙන් රටේ ජාතික ධනය කොල්ලකාපු පිරිස්වලට දඬුවම් ලබා දීමටත් කටයුතු කරනවා කියන එක එතුමා කියලා තියෙනවා මේ රටේ මහින්ද රාජපක්ෂ මැතිතුමා 2005-2015 කාලය ඇතුළත එතුමගේ කාර්ය සාධනයේ අඩුපාඩුවක් නිසා නෙවෙයි එතුමට විරුද්ධව මේ රටේ ජනතාව එදා ඡන්දය පාවිච්චි කළේ මේ රටේ ජනතාවට විශ්වාසයක් ඇති වුණා විශේෂයෙන්ම දැන උගත් ජනතාවට විශ්වාසයක් ඇති වුණා සංවර්ධනයේ මුවාවෙන් රට තුල දවැන්ත ජාතික මංකොල්ලයක් සිදුවෙමින් යන බව අන්න ඒ නිසා තමයි දවැන්ත ප්‍රචාරක ව්‍යාපාරයක් මැද්දේ ඉතාම දුර්වල විපක්ෂයක් තිබෙන තත්ත්වයක් තුල මේ රටේ දැන උගත් ජනතාව ලක්ෂ 62ක් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට ඡන්දය ලබා දුන්නා. ඒ අනුව ඒ බලයට පත්වෙච්ච ජනාධිපතිට ඒ බලයට පත්වෙච්ච අගමැති ඇති අමුතු මණ්ඩලයට මේ ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශනය මත අනිවාර්යෙන් මේ ජනවරමට ගරු කරමින් ඒ දවැන්ත ජාතික මංකොල්ලේ සොයා බැලීමට ඒ වගේ මේ දූෂණ වැළැක්වීමට සහ අනාගත දූෂණ ඇතිවීම වැළැක්වීමට පියවර ගැනීම ඉතාමත්ම යුක්තියුක්තයි මොකද දේශපාලකයාගේ බලය ගලා එන්නේ ඔහුට ලබා දෙන ජනවරමත් ඔහු ඉදිරිපත් කරන ප්‍රතිපත්තියත් මතයි ඒ අනුව 2015 ජනවාරි 21 වෙනිදා පවත්වපු කැබිනට් මණ්ඩලයට එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගෙනාව යෝජනාවලියක් විස්තරාත්මක යෝජනාවලියක් මමත් ඉදිරිපත් කළා මේ දූෂණ මර්ධනය පිළිබඳ යෝජනාවලියක් මගේ යෝජනාවලිය පිළිගත්තේ නැහැ අග්‍රාමාත්‍යතුමාගේ යෝජනාවලිය පිළි අරගෙන මේ දූෂණ මර්ධන කමිටුව කියලා එකක් පිහිටෙව්වා එතකොට එවැනි කමිටුවක් පිහිටවන්න විධායක බලයක් අනිවාර්යයෙන්ම තියෙනවා ඒ කැබිනට් මණ්ඩලයට හැබැයි එම කමිටුවට නඩු අහන්න බලයක් නැහැ විමර්ශනය කිරීමේ බලයක් නැහැ මේ පසුගිය කාලය තුල මේ දේශපාලන පරිගැණීම් කොමිසම විමර්ශනය කළායයි කියන සිදුවීම් සියල්ලම විමර්ශනය කළා තියෙන්නේ පොලිසිය CID FBI එහෙම නැත්නම් සාමාන්‍ය පොලිසිය නඩු පවරලා තියෙන මේ දූෂණ විරෝධී කමිටුව නෙමෙයි නඩු පවරලා තියෙන රටේ නීතිපති ඒ අනුව මෙහි කිසිම ආකාරයකට මේ කමිටුවක් කියලා එකක් හැදුවයි කිව්වට ඒ කමිටුව රැස්ුණාද නැද්ද කියලා මම දන්නේ නැහැ නමුත් කිසිම ආකාරයකට මේ තත්ත්වයන්ට බලපෑවයි කියලා කියන්නේ කිසිම සාක්ෂියක් සාධකයක් නැහැ ඒ වගේම මේ කොමිසම ඉතාම නිශ්චිත තමන්ට ලබා දීපු බලය රාජ්‍ය නිලධාරීන් ආරක්ෂක හමුදා සමාජිකයන් සහ තවත් අයට සිදුවෙච්ච අසාධාරණයන් ගැන සොයන තමයි මේ කොමිසම පත් කළේ. නමුත් මේ කොමිසම මුලින්ම කැඳවුවේ කවුද? කිසිම රාජ්‍ය සේවකයෙක් නොවිච්ච ඇවන්ගාඩ් අධිපති සේනාධිපතිව මෙතෙන්ට ගෙනාවේ. මොකද ඔහු කරගෙන ගිය ව්‍යාපාරය. ඔහු කරගෙන ගිය ව්‍යාපාරය තමයි මේ රටේ නාවික හමුදාව ජීවිත පූජාවෙන් බරපතල ත්‍රස්තවාදයක් ක්‍රියාත්මක වෙන අවස්ථාවක ත්‍රිකුණාමලයේ ඉඳන් යාපනයට මුහුදු සේවාවන් මගින් සැපයුම් මාර්ගයේ සපසල දුන්න 20,000ක් අපේ සෙබළුන්ට යාපනය මේක අන්තර්ජාතික වශයෙන් පිළිගැනීමට ලක් වුණා මේ පිළිබඳව නාවික හමුදාවේ හිටපු යුද විශ්ලේෂකයෝ ත්‍රස්තවාදයක් ක්‍රියාත්මක වෙනකොට ඒ වගේම මුහුදේ ප්‍රහාර එල්ල වෙනකොට කොහොමද සැපයුම් කරන්න කියන එක පිළිබඳ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ආදර්ශය උත්තරීතර ආදර්ශයක් හැටියට සැලකුවා මෙන්න මේ නිසාම යෙමනේ සෝමාලියාව ඇතුළු ප්‍රදේශවල රතු මුහුදේ සිදුවෙන මුහුදු කොල්ලකාරීන් වැළැක්වීම සඳහා අවශ්‍ය කරන ඒ ඥාණය ඒ සම්පත අපේ නාවික හමුදාව සතුයි කියන එක තමයි තිබුණේ. ඒතර අපේ නාවික හමුදාවේ ක්‍රියාවලිය ඒ අනුව කරගෙන ගියා. නමුත් සිදුකලේ මොකද්ද? ශ්‍රී ලංකා නාවික හමුදාව ජීවිත පරිත්‍යාගයෙන් ලබාගත්තේ ගෞරවය පෞද්ගලික ජාවාරංකාරයකට විකුණලා රුපියල් කෝටි 1100ක් මේ රටට නැති කළා. මේ රට නැති කරපු එක නැවත මේ රටේ නාවුක හමුදාවට ලබා දීමද වරද? ඒක වරදක්ද? ඒකද අපි දේශපාලන වශයෙන් අපේ ප්‍රජා අයිතිය අහිමි කරන්න කරලා තියෙන වරද? ඒ වරද ඒකනම් ඒක අපි ඉස්මුදුනේ පිළිගන්න ලෑස්ති කියන එක අපි කියනවා. අදටත් ඒ ජාවා අරංකාරයට නිදහසේ කටයුතු කරන්න ලබා දීලා තියෙනවා. දැන් අද මේ රටේ හිරකාරයෝ ටිකගෙන් ගසා ගන්න, ඒ වගේම නිරෝධායනයෙන් ගසා ගන්න මේ ජාවා අරංකාරීන්ට ඉඩ දීලා තියෙනවා. ඒ නිසා අපි මතක් කරන්න ඕනේ මේ නඩුයි කියලා තිබිච්ච කාරණා බොහොමයක් මේ රටේ ඇත්තටම සිදුවෙච්ච දේවල්. මිග්ගනදෙනුව මේ රටේ ඇත්තටම සිදුවෙච්ච දෙයක්. ශැංග්‍රීලා හෝටලේ හරහා පගා ගත් එක ඔප්පු වෙච්ච කාරණයක්. මෙවැනි කාරණා නිසා තමයි මේ රටේ ජනතාව තුළ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පාලනය ගැන අවිශ්වාසයක් ඇති වුණේ, ඒ ජනවරම ලැබුණේ. ඒ නිසා තමයි ඒ පිළිබඳව කටයුතු කරන්නේ. ඒවා මේ පොලිසිය පරීක්ෂණ කරලා, CID පරීක්ෂණ කරලා, නීතිපති දෙපාර්තමේන්තුවෙන් තමයි ඒ කටයුතු කළේ. හැබැයි මේ කොමිසම තමන්ගේ වපසරියට පිටතින් මුලින්ම කැඳවලා මේ කටයුත්ත කළා. ඊළඟට මේ කාලය තුල පොලිසියට යම් බලපෑමක් එල්ල වුණා නම්, නීතිපති දෙපාර්තමේන්තුවට යම් බලපෑමක් එල්ල වුණා නම්, එහෙනම් පොලිසිය බාර ඇමති වෙන්න ඕනේ. එහෙම නැත්නම් අධිකරණ ඇමති වෙන්න ඕනේ. පොලිසිය බාර ඇමතිවරු හැටියට හිටපු කිසිම කෙනෙක් නම් කළා නැහැ මේ සම්බන්ධයෙන්. අධිකරණයේ බාර හිටපු කිසිම ඇමති කෙනෙක් නම් කළා නැහැ මෙතන. මෙතන නම් කළා තියෙන්නේ මොකද්ද? තමන්ට දේශපාලන වශයෙන් අභියෝගයක් විය හැකි අයව තමයි මෙතන නම් කළා තියෙන්නේ. දැන් බලන්න ඊයේ මෙතන සිදුවීමක් වුණා. අපි දන්නවා මේ විපක්ෂයේ සක්‍රීය මන්ත්‍රීවරයෙක් අපේ හරින් ෆර්නැන්ඩු මන්ත්‍රීතුමා, එතුමා ඉතාම ක්‍රියාශීලීව කටයුතු කරනවා කාටත් පේනවා. අද එතුමාට එන්න කියලා තියෙනවා රහස් පොලිසියට. මොකටද මේ? එතුමාවත් අඩංගුවට ගන්න, එතුමා මර්ධනය කරන්න. මේ එහෙම නැතුව මේ වෙනත් කාරණයක් මත නෙමෙයි. නිසා අපි කියන්න ඕනේ මේ පිටිපස්සේ තියෙන්නේ, ඉතාම නිශ්චිතව මේ පිටිපස්සේ තියෙන්නේ තමන්ට රැහැණිව නැගී සිටිනවායි කියලා විශ්වාස කරන තමන්ගේම පක්ෂයේ අයට, තමන්ගේම ඡන්දේ ඉල්ලපු අයට රාජපක්ෂ පවුලට එරෙහින අන්න පහර දෙන තත්ත්වයක් අද අපිට මේ ආණ්ඩු පක්ෂයේ පේන්න තියෙනවා. ඒක ඒ අභියෝගවලට බියේ තමයි අද මේ කොමිෂන් වලට මුවා වෙලා, අද මේ බහුතර බලය පාවිච්චි කරලා විපක්ෂයේ ක්‍රියාකාරීන් නිහඬ කරන්න උත්සාහ කරන්නේ. ඒ වගේම මේ කොමිසම ගැන මම කියන්න ඕනේ, මේ කොමිසමට අවස්ථා 30 ගානකදී එන්න කියලා කිව්වා. අර කිව්වා වගේ රෑ 10ට එන්න බාර දෙනවා, උදේ 9ට එන්න කියලා. උදේ 11ට බාර දෙනවා, උදේ 9ට එන්න කියලා. හවස 5ට බාර දෙනවා, උදේ 9ට එන්න කියලා. ඉතාමත්ම නිින්දිත ආකාරයට තමයි කොමිසමේ සභාපතිවරයා ඇතුළු පිරිස හැසුරුනේ. ඔහු කිසිසේත්ම මෙවැනි දෙයක් විමසීමට සුදුසු පුද්ගලයෙක් නෙමෙයි. මවගේ අනිකුත් කාරණා ගැන කටයුතු කරන්නේ අධිකරණයේ ඉදිරියේ විනිශ්චයකාරයෙක් හැටියට සම්පූර්ණයෙන්ම ඔහුව පරාජිකා වෙච්ච චරිතයක් මේ කාර්යය සඳහා ඔහු යොදාගත්තා. ඒ විතරක් නෙමෙයි, ඔහු කිසිම ආකාරයකට ඇතැම් පුද්ගලින්ට හිදි කතා කරන්න දුන්නේ නැහැ. නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් කතා කරන්න පැමිණිපු අයට කතා කරන්න ඉඩ දුන්නේ නැහැ. අපි වෙනුවෙන් පෙනී හිටපු නීතිඥයින්ට කතා කරන්න ඉඩ දුන්නේ නැහැ. ඒ වගේම අකණ්ඩව රෑ එළියනකම් මේ නඩු විභාග පවත්වාගෙන ගියා. කැකිල්ලේ නඩු විභාග ක්‍රියාවලියට ආදර්ශයක් වුණනම් ඒ ආදර්ශය උපාලි අබේරත්න ලබා දුන්නයි කියන එක අපි ප්‍රකාශ කරන්න ඕනේ. ඒ නිසා කොමිසමේ කාලය කීප විටක් කල් දැම්මා. ඒ කල් දමන කාලය ඇතුළතත් පැමිණිලි බාරගත්තා. එලි රෑ වෙනකම් මේ පැමිණිලි විමර්ශනය කළා. විමර්ශනය කරලා දේශපාලන වශයෙන් අද මේ කරන්න යන්නේ මොකද්ද? විවස්ථාවට පටහැනි අධිකරණ ක්‍රියාදාමයක් තුලින් තමන්ට හිතවත් පිරිස නිදොස් කොට නිදහස් කරගන්න අතරේ තමන්ට දේශපාලන වශයෙන් අභියෝගයක් විය හැකි පිරිස සිරගත කළා මර්ධනය කිරීම තමයි මේ කොමිසමේ එකම අරමුණ වෙලා තියෙන්නේ. මේ අරමුණු දෙකක් තියෙනවා. එකක් තමයි
ගරු මන්ත්‍රීතුමා තව විනාඩි දෙකයි.
තමන්ට හිතවත් පිරිස නිදොස් කොට නිදහස් කරගන්න අතරේ තමන්ට දේශපාලන අභියෝගයක් විය හැකි පිරිස දේශපාලන වශයෙන් අක්‍රිය කර ගැනීමට මේ කොමිසම යොදා ගැනීම තමයි මේ සිදුවෙන්නේ. ඒ නිසා මම කියන්න ඕනේ මේ ඉතාම පැහැදිලිව ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවලියක්, මේ ඉතාම පැහැදිලිව නීති විරෝධී ක්‍රියාවලියක්. එපමණක් නෙවෙයි මේකෙන් ඉතාම භයානක පූර්වාදර්ශයක් ලබා දෙනවා. අපි දන්නවා 2024 දී තීරණාත්මක මැතිවරණ පැවැත්වෙනවා. සමහරට ඊට කලින් මැතිවරණ පැවැත්වෙන්න පුළුවන්. මොකද මේ ආණ්ඩුව, මේ රට දැන් ආර්ථික බංකොලොත් භාවයේ මෝවිලට වැටලා තියෙන්නේ. මේ අවුරුද්ද නොවුණත් ලබන අවුරුද්දේ අනිවාර්යයෙන්ම මේ රට ආර්ථික බංකොලොත් භාවයට ඇද වැටෙනවා. ආණ්ඩු මාරු වෙන්න පුළුවන්. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ ස්වરૂපය. එහෙමනම් ඒ නාණ්ඩුවක් බලයට පත් වෙලා මේ ආකාරයෙන්ම කොමිසම් පත් කළා, මේ ආකාරයටම කටයුතු කරන්න පුළුවන් නරක පූර්වාදර්ශයක් ලැබෙන්න පුළුවන්. මම මේ බව කොමිසමේ සභාපතිතුමාට කිව්වා. මා කිව්වහම ජනවරමක් අපට ලැබුණා මේ විදිහට ක්‍රියා කරන්න කියලා. ඔහු මට කිව්වා අපට දීලා තියෙන ඕගලන්ට 62යි අපට 69 ලක්ෂයක් දීලා තියෙන ඕගලන්ට දඩුවම් කරන්න. ඒ වගේම අනාගතෙත් ජනතාව ජනවරමක් දීලා නරක පූර්වාදර්ශයක් සැපසෙන්න පුළුවන්. ඒ නිසා මේ නීති විරෝධී ක්‍රියාවලියක් අවශ්‍ය වෙන්නේ රටේ ව්‍යවස්ථාවක් තියෙනවා රටේ අධිකරණ ව්‍යුහයක් තියෙනවා අපි සියලු දෙනාම කැමති වුණත් අකමැති වුණත් ඒ අධිකරණ ව්‍යුහය තුලයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ ආකාරයට විමසුපු නඩු ආපසු හැරවීම මගින් මේ රට ඇතිවෙන්න ලේවැගිරිච්ච රටක් නවත වතාවක් අපේ තරුණ දරු දරුවන්ට මේ රට එපා වීම එහෙම නැත්නම් මේ රටේ අයුක්තියට අසාධාරණයට එරෙහිව කියලා නවත වතාවක් අවිගැන්වීමට අපේ දරුවන් තල්ලු කිරීම තමයි මේ සිදුවීමෙන් පවතින්නේ. ඒ නිසා මේ අයුක්ති සහගත කොමිසම විතරක් නෙවෙයි මේ කොමිසම විසින් ඇති කරලා තියෙන නරක පූර්වාදර්ශයත් ඒ පූර්වාදර්ශයේ කරතබාගෙන යන මේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රාජපක්ෂ පාලනයේ දේශපාලනයත් පරාජය කිරීමට අවස්ථාව එළඹිලා තිබෙන බව ප්‍රකාශ කරමින් මම නිහඬ වෙනවා.
ස්තුතියි ගරු ජයරත්න හේරත් මන්ත්‍රීතුමා. ඔබට විනාඩි 9ක කාලයක් තියෙනවා.
මුලාසන ඔබවන ගරු මන්ත්‍රීතුමියනි, මං හිතන්නේ යහපාලන රජයේ දේශපාලන පරිගණීන් සම්බන්ධව විමර්ශනය කරන්න පත් කරපු කොමිෂන් සභාව ගැන කතා කරන්න කලින් මේ දේශපාලන පරිගණීම් කියන මාතෘකාව පිළිබඳ පොඩි හැඳින්වීමක් කරන්න ඕන. දේශපාලන පරිගණීම් මේ රටට හඳුන්ලා දුන්නේ 1977 බලයට පත් වෙච්ච එක්සත් ජාතික පක්ෂ රජය. මොහොතකට කලින් කතා කරපු අපේ විපක්ෂ නායකතුමාගේ පියා ආර් ප්‍රේමදාස හිටපු ජනාධිපතිතුමා ඒවකට අගමැතිතුමායි කාලේ තමයි මේ අශීලාචාර අශික්ෂිත වැඩපිළිවෙල මං හිතන්නේ හාහපුරා කියලා පටන් ගත්තේ. සිරිමාව බණ්ඩාරනායක මැතිනිය, පීර්ෂස් බණ්ඩාරනායක, යන් වික්‍රමනායක මේ පිරිසගේ ප්‍රජා අයිතිය පාර්ලිමේන්තුවේ අනපනත් ගෙනල්ලා ඉතාම හිතුවක්කාර විදිහට ඇගේ ප්‍රජා අයිතිය අහෝසි කරලා තමන්ගේ ප්‍රධාන දේශපාලන විරුද්ධවාදියා නිහඬ කරන්න තරම් ඉතාම නිර්ලජ්ජිත වැඩපිළිවෙලකට එක්සත් ජාතික පක්ෂ රජය ගියා. ඒක එතනින් නතර වුණේ නැහැ. එක්සත් ජාතික පක්ෂ රජය දිගින් දිගටම මේ කරුණු කාරණාත් එක්ක තමයි හිටියේ. මම හිතන්නේ අවසානයේ රජයේ බලයට පත්කරන කටයුතු කරපු ගාමි ඉසානායක ඇතුළත් මුදිරි අමතුමාලටත් ඒ ඉරණමටම තමයි ගොදුරු වෙන්න සිද්ධ වුණේ. මේක මේ විදිහට ආරම්භ කරපු එක්සත් ජාතික පක්ෂ රජයේ දේශපාලන පරිගණීම් වැඩපිළිවෙල 2001 රයිල් වික්‍රමසිංහ මහත්තයා අග්‍රාමාත්‍ය ධුරය දරපු ආණ්ඩුව ගැන මට සිහිපත් වෙනවා. ආණමඩුව මැතිවරණ කොට්ටාසේ විතරක් ගරු මුලාසන හොබන මන්ත්‍රීතුමියනි මනුස්ස ඝාතන 16කට වැඩි සංඛ්‍යාවක් සිද්ධ වුණා. දේශපාලන ඝාතන 2001 ආණ්ඩුව අරගෙන මේ රටේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එවකට හිටපු අපේ ආධාරකරුවන්ගේ ගෙවල් 2000කට වැඩි ගාණක් පුච්චලා අලුදූලි කෙරුවා. 3500කට වැඩි පිරිසකට රැකී අවස්ථා නැති කෙරුවා. 2001 මේ රට මලගමක් කරන්නට එක්සත් ජාතික පක්ෂ රජය කටයුතු කෙරුවා. මම දන්නේ එක්සත් ජාතික පක්ෂයේ පැවතෙන්න එන්නේ ඒගොල්ලන්ගේ ජානත් එක්ක මේ පරිගැනීම කියන එක මං හිතන්නේ නිදන් ගත වෙච්ච රෝගයක් බවට පත් වෙලා තියෙනවා ගරු මන්ත්‍රීතුමීනි. දැන් පහුගිය 2015 ආණ්ඩුව එක විකෘති ආණ්ඩුවක්. ජනාධිපතිවරයා එක දේශපාලන පක්ෂයක, අග්‍රාමාත්‍යවරයා තව දේශපාලන පක්ෂයක, කිසිම සම්මුතිවාදයක් නැතුව එකිනෙකාට පරස්පරව ප්‍රතිවිරුද්ධ මතධර්මින් ගෙනිච්ච ආණ්ඩුව මුළු කාලයම මෙරටේ මිනිස්සුන්ට කරච්චලයක් වුණා. මට මතකයි ඒවකට ජනාධිපතිතුමාට අපි කිව්වා පාර්ලිමේන්තුවේ රැස්වීම ශාලාවේදී මේ FCID සම්පූර්ණයෙන්ම නීති විරෝධී ආයතනයක්. පොලිස් කොට්ටාසයක් නම් කරනකොට ඒකට නීත්‍යානුකූල තත්ත්වයක් තියෙනවා. ඒක විශේෂ බාර ඇමතිවරයා විසින් ගැසට් කළ යුතුව තියෙනවා. නමුත් මේ FCID කියන පොලිස් කොට්ටාසය නිර්මාණය කරන්නේ කැබිනට් මණ්ඩලයේ විසින් ඒකට අග්‍රාමාත්‍ය රණල් වික්‍රමසිංහ මහත්තයා කැබිනට් පත්‍රිකාවකින්. ඒකෙදි පත් කරගත්ත මේ කණ්ඩායම තමන්ගේ දේශපාලන විරුද්ධවාදීන් දඩයම් කරන්න ඔවුන් හදාගත්ත මෙවලමක් වුණා ගරු මුලාසන ඔබන මන්ත්‍රීතුමීනි. මං හිතන්නේ පළවෙනිම ඔවුන් ඉලක්ක කෙරුවේ රාජපක්ෂ පවුල. රාජපක්ෂ පවුලේ ඉන්න සියලුම දූදරුවෝ පවුලේ උදවිය ඔවුන් යම් යම් අසත්‍ය චෝදනා ගොනු කරලා ඔවුන් තෝරාගත්ත නිශ්චිත උසාවියවලට වෙලාවක් කලාවක් නැතුව ඔවුන් තමන්ට හිතැති අධිකරණ වලට ඉදිරිපත් කරලා මේගොල්ලෝ සිරගත කරන්න රක්ෂිත බන්ධනාගාරගත කටයුතු කෙරුවා. එතනින් අතර වුණෙත් නැහැ. රජයේ සේවකයෝ මං හිතන්නේ මේ රටේ කීර්තිමත් රාජ්‍ය නිලධාරීන් මාස ගණන් අවුරුදු ගණන් සිරවත් කෑවා. පහුගිය යුද සමයේ මං හිතන්නේ මේ රට නිදහස් කරගන්න කටයුතු කරපු අපි රණවිරුව මං හිතන්නේ සැලකිතු පිරිසක් කිසිම චෝදනාවක් නැතුව රක්ෂිත බන්ධනාගාරගත කෙරුවා. උන්ගේ දූ දරුවෝ අධ්‍යාපන කටයුතු කඩාකප්පල් වුණා. උන්ගේ පවුල් එකක විනාශ වුණා. ඒ කරපු චෝදනාත් එක්ක මං හිතන ඕන තිබිච්ච ආත්මගරුත්වයේ බරපතල විදියට පිරිහිලා ගියා. මේ සියලු කරුණු කාරණාත් එක්ක මං හිතන්නේ එක්සත් ජාතික පක්ෂ රජය සුපුරුදු පරිදි 2015 තමන්ගේ ඒ පරිගැණීමේ විෂය මං හිතන්නේ ඉතාම හොඳින් ප්‍රගුණ කෙරුවයි කියන එක තමයි අපිට මේ ගැන අවධාරණය කරන්න වෙන්නේ ගරු මුලාසන හොබන මන්ත්‍රීතුමනි. මේකට ඒගොල්ලෝ යොදාගත්ත මේ කලින් අපේ ගරු මන්ත්‍රීමල්ලා සඳහන් කරපු ඒ කමිටු වල ඉන්න අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහතුමා ප්‍රමුඛ කණ්ඩායම වගේම සානි අබේසේකරලා වගේ දැනට රක්ෂිත බන්ධනාගාර වෙලා ඉන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානින් මේ සඳහා යොදාගත්තා. නීතිපති දෙපාර්තමේන්තුවේ මං හිතන්නේ තුසිත මුදලිගේ වගේ උදවිය දිවිත්ත රංගනයක යෙදුනා. මේ දවල්ට නීතිපති දෙපාර්තමේන්තුවේ රාත්‍රියට අරලීගහ මන්දිරයටත් ගිහිල්ලා මේ දඩේම සඳහා අවශ්‍ය නීතිමය රාමු සකස් කෙරුවා. එනිසා මේ කරුණු කාරණා හොයන්න මං හිතන්නේ අපි විශේෂ කොමිෂන් සභාවක් පත් කිරීම කවුරුරි වරදක් කියලා කියනවනම් මං හිතන්නේ ඒක වැරදි කතාවක්. මෙතන කෙස් පැනන තර්ක ඉදිරියට කෙරුවා අපේ සුමන්දිරන් මන්ත්‍රීතුමා. ඒ වගේම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා එතුමා මං හිතන්නේ මැරලා ඉපදිලා වගේ තමයි කතා කරුවේ. එතුමා කියනවා මේ සතුරන් අතුගාල දැම්මයි කියලා. එතුමා කියනවා ප්‍රජා අයිතිය අහෝසි කරන්න හදනවයි කියලා. මං හිතන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ තාත්තගේ එහෙම නැත්නම් පියාගේ ආණ්ඩුව තමයි මේ රටේ සමූල ඝාතනයක් කිරුවේ. 83 ජූලි කලබලයත් එක්ක ඒගොල්ලෝ උතුරට හොඳ පණිවිඩයක් දුන්නා. ඒ පණිවිඩයට අපිට පොලිත් එක්ක පහුගිය කාලේ හොඳට හම්බුණා දකුණට. එනිසා මේ වග උත්තරකාරයෝ මේ උදවිය මිසක් මේ පොදු ජන පෙරමුණ නෙවෙයි කියන එක අපි විශේෂයෙන් මතක් කරන්න ඕනේ. බෙදුම් වාදීන්, ජාතිවාදීන්, මුල්ධර්මවාදීන් සතුටු කරන්න එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගිහිල්ලා විවිධ කතා නිර්මාණය කරලා අපේ රට අපකීර්තියට පත් කර විතරක් නෙවෙයි අපේ රණවිරුව නැතිළු ජාති හිතේසින් මං හිතන්නේ බරපතල අවුලකට පත් කෙරුවා. අපේ පාර්ටි චම්පික දැන් මන්ත්‍රීතුමා කතා කරලා කියනවා හිටපු ඇමතිතුමා
ගරු මන්ත්‍රීතුමා තව විනාඩි දෙකක්
අඩුපාඩුකම් ගැන. මං හිතන්නේ පාර්ටි චම්පික මහත්තයාට මේ අඩුපාඩුකම් අද ගැන කතා කරන්න ඉස්සෙල්ලා 2015 මෙතුමල්ලා මං හිතන්නේ සිහිබුද්ධියෙන් මේ ගැන කල්පනා කෙරුවා නම් මෙවැනි අලකලංචියක් සිද්ධ නොවෙනවයි කියන එක පාර්ටි චම්පික මහත්තයාට කතා කරලා කියන්නට වෙනවා. මම විශේෂයෙන් මතක් කරන්න ඕනේ අද වෙනකොට මේ සානි අබේසේකරලාගේ අසත්‍ය චෝදනා මත වාස් ගුණවර්ධන කියලා නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් අද මං හිතන්නේ අවුරුදු 5කට වැඩි කාලයක් අද සිරගත වෙලා තියෙනවා. මේගොල්ලන්ට බොරු චෝදනා ඉදිරිපත් කරලා අසත්‍ය සාක්ෂි ඉදිරිපත් කරලා ඔවුන් මං හිතන්නේ ඒ අධිකරණ වලට අධිකරණ නොමගියවල තමයි මේ තීරු తీරන ගත්තේ. එනිසා ඔවුන්ට සාධාරණයක් වෙන්නට ඕන වීම සඳහා අපේ රජයේ වග කියන්නට ඕන. එනිසා මේ ආණ්ඩුව 69 ලක්ෂයක් දීලා පත් කරගත්තේ මේ අසන්තුෂ්ටියට පත් වෙච්ච පාර්ශ්වයන් වලට යම්කි සාධාරණයක් ඉෂ්ට කරන්න. එනිසා මූලාසන ඔබන ගරු මන්ත්‍රීතුමනි අවසාන වශයෙන් මං කියන්න ඕන ඊයේ පාර්ලිමේන්තුවේ ඇති වෙච්ච සිද්ධිය. මං හිතන්නේ මේක මේ සිද්ධිය පිළිබඳව අපිට ලොකු සතුටකට පත් වෙන්න පුළුවන් කමක් නැහැ. අද වෙනකොට රටේ ජනමතයක් ගොඩනැගිලා තියෙනවා පක්ෂ විපක්ෂද කියන මාතෘකාව නෙවෙයි පාර්ලිමේන්තුව හැසිරෙන්නේ කොහොමද කියන කාරණය පිළිබඳ රටේ ජනතාවගේ මං හිතන්නේ හොඳ මතයක් අද ගොඩනැගිලා නැහැ. හොඳ ප්‍රතිරූපයක් නැහැ. එනිසා පක්ෂ විපක්ෂ අපි දෙපාර්ශ්වයේම මේ ගැන වගකීමෙන් කටයුතු කරලා ඊටම සෝදා පාළුවකට පිරිහීමකට ලක් වීගෙන යන මේ පාර්ලිමේන්තුවේ මේ හැදියාව එහෙම නැත්නම් මේ අපේ හැසිරීම මං හිතන්නේ ඊටම සීලාචාර විදියට වක්කීරු විදියට අපි මේක කළමනාකරණය කරගත්තේ නැති වුණොත් මං හිතන්නේ පාර්ලිමේන්තුව ඊටම වැරදි තැනකට දෝලණය වීම වළක්වන්නට පුළුවන් කමක් වෙන්නේ නැහැ. එනිසා විපක්ෂයේ මොන විදියෙ මත ප්‍රකාශ කරත් මේ දේශපාලන පරිගැණීමට මං හිතන්නේ පොදු ජන පෙරමුණ ගෝඨාභය
රාජපක්ෂමතුමාගේ
බොහොම වගකීමෙන් මේ මේ ආණ්ඩුව මේකට විරාමයක් තියලා මේ මත්තට මේ රටේ දේශපාලන පරිගැනීම් කියන මාතෘකාව මේ රටේ ඇති නොවන්නට වග බලා ගන්නට අපි ආදර්ශයක් දෙන්න අපි රජයේ බලාපොරොත්තු වෙනයි කියන එකත් මතක් කරමින් මම මේ අස්තෑනියට ස්තුතියි.
ස්තුතියි ගරු රෝහි විජේරත්න ගරු මන්ත්‍රීතුමිය.
ස්තුතියි මුලාසනේ ගරු මන්ත්‍රීතුමියනි. විකෘතිය සහ ප්‍රකෘතිය පටලවා ගත්ත මේ ආණ්ඩුව දේශපාලන පරිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනීම මගින් විශේෂයෙන් කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද නිර්දේශ අතරින් අයිතම 8 හැර අනිකුත් තීරණය නම් අයිතම 9 සහ 10 පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක කරන්නට නිර්දේශ ඉල්ලනවා. මොකද්ද මේ අයිතම 8? මොකද්ද මේ අයිතම 9? එහෙම නැත්නම් අයිතම 10 මොකද්ද කියලා අපි බැලුවොත් අයිතම 8 කියන්නේ දූෂණ විරෝධී කමිටුව සහ එහි ලේකම් කාර්යාලය මගින් සිදු කළ දේපල අවභාවිතාව. මෙම ප්‍රධාන සාක්ෂි දීම නීතිඥ විජේදාස රාජපක්ෂ මහත්මයා කරලා තියෙනවා. කමිටුව සම්බන්ධ 22 දෙනෙක් වෙත යෝජනා ඉදිරිපත් වෙලා තියෙනවා. ඔවුන්ට 1570 වගන්තිය යටතේ දූෂණය නැමැති වරද යටතේ නඩු පැවරීමට දණ්ඩ නීති සංග්‍රහය යටතේ සහ පොදු දේපල පනත යටතේ නඩු පැවරීමට මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බැවින් විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පත්කර පාර්ලිමේන්තුවට නිර්දේශ ලබා දීමට නිර්දේශ කරලා තියෙනවා. එකී නිර්දේශ අනුව 21 ජනවාරි 29 වෙනි දින විශේෂ පත්‍රයක් මඟින් විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් ජනාධිපතිවරයා පත් කරලා තියෙනවා. අයිතම 9 සාක්ෂි සම්පින්දනයේ නිර්දේශ සහ වගකීතු පුද්ගලයන් පිළිබඳව සඳහන් වෙනවා. මෙහි පැමිණිලි 51ක් සම්බන්ධ වෙනවා. සහන ලබා දීම සඳහා පුද්ගලයන් 93 දෙනෙක් නිර්දේශ කරලා මෙම පුද්ගලයන් බොහෝ දෙනෙකුට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණවල හෝ මහා අධිකරණවල නඩු පවතිනවා. නිර්දේශ ලබා දී තිබෙන්නේ එකී නඩු ඉල්ලාස් කර ගැනීමටත් එම නඩු වලට සාක්ෂිකරුවන් සහ විමර්ශනය කළ පොලිස් නිලධාරීන් සහ නීතිපති දෙමාර්තමේන්තුවේ නිලධාරීන් එරෙහිව නඩු පවරන ලෙසත් උදාහරණයක් විදිහට දුමින්ද සිල්වා නඩුව, ඊළඟට විද්‍යා දැරියගේ නඩුව, 11 දෙනෙක් තරුණයන් 11 දෙනෙක් පැහැරගෙන ගිහින් ඝාතනය කර අතුරුහන් කරපු නඩුව වගේ දේවල්. ඇතරම 9-10 ගත්තොතින් කොමිෂන් සභාවේ අවධානයට ලක්වෙච්ච අනිත් පැමිණිලි ගරු මන්ත්‍රීතුමියනි, විශේෂයෙන් එවැනි පැමිණිලි 17ක් තියෙනවා. ඒ පැමිණිලි වලට අදාළ පැමිණිලිකරුවන් මහේස්ත්‍රාත් මහාධිකරණයේ සහ මහේස්ත්‍රාත් අධිකරණවල පවතින නඩු ඉවත් කරන්නටත්, පැමිණිලිකරුවන්ට නඩු පැවරීමටත්, විමර්ශනය කළ පොලිස් නිලධාරීන්ට නඩු පැවරීමටත් මේකෙන් නිර්දේශ කරලා තියෙනවා. මේ වාර්තාව ක්‍රියාත්මක කරොත් ගරු මැතිතුමියනි, පොලිසිය සහ බුද්ධි අංශවල නිලධාරීන් භාගයට භාගයක් ගෙදර යන්න සිද්ධ වෙනවා. එහෙමනම් දැනට ත්‍රිපුද්ගල මහාධිකරණවල, එහෙම නැත්නම් මහාධිකරණවල, මහේස්ත්‍රාත් අධිකරණවල විභාගවල නඩු රාශියක විත්තිකරුවන් ආසන්න වශයෙන් 70ක් විතර ප්‍රමාණයක් නිදහස් කිරීමට වගේම එකී නඩු පැවරීම සඳහා පැමිණිලි ඉදිරිපත් කර පුද්ගලයන්, රාජ්‍ය සේවකයන්, විමර්ශනය කළ පොලිස් නිලධාරීන්, නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රැසකට එරෙහිව නඩු පැමරීමට මෙමගින් යෝජනා කරලා තියෙනවා. ඇතරම මේක පැමිණිල්ල විත්තිය වෙලා විත්තිය නිදහස් වෙන කැකිල්ලේ කොමිසමක් කියලා කිව්වොත් වරදක් නැහැ. ගරු මන්ත්‍රීතුමියනි, අතිගරු ජනාධිපතිතුමා අතිවිශේෂ ගැසට් පත්‍රයෙන් පත් කළ දේශපාලන පරිගැනීම් පිළිබඳ කොමිසම ගැසට් පත්‍රයේ කොමිසමට පැවරූ කාර්යභාරයේ ඉක්මවල කටයුතු කරලා තියෙන බව පේනවා. මේ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට එරෙහිව මේ වෙන විටත් අධිකරණයට පෙත්සම් ඉදිරිපත් වීම තුළ ඒක අපිට පැහැදිලි. අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ මේ නඩු අතර විශේෂයෙන් මල්වාන ප්‍රදේශයේ නිවසක් පිළිබඳ නඩුව, ඒව කාටද අයිති කියලා මේ රටේ ජනතාව දන්නවා, තරුණයන් 11 දෙනෙකු පැහැරගත්ත නඩුව, දැන් මේගොල්ලන් කියන්නේ එහෙම දෙයක් උනේ නෑ වගේ හැඳුනුම්පත් ඒ විත්තිකරුවන් ළඟ තිබිලා හම්බුණා කියන විදිහට සාක්ෂි තියෙනවා. අදත් ඒ දරුවන්ගේ දෙමව්පියෝ පොළවේ පස්සකා තමන්ගේ දරුව හොයලා දෙන්න කියලා ඉල්ලනවා. ඊළඟට තාජ්ජුදීන් ඝාතන නඩුව, බිරිඳ දරුවෝ දෙමව්පියෝ බලාපොරොත්තු වෙනවා සාධාරණයක් ඉෂ්ට වෙයි කියලා. අපිට පහුගිය කාලේ අපි දැක්කා රස පරීක්ෂක ළඟ අස්ති කොටස් පවා සමහර ඒවා අස්ථානගත වෙලා තිබුණා. කිත් නොයා පැහැරගෙන ගොස් පහර දීමේ නඩුව, ඊළඟට එක්නැලි ගොඩ අතුරුදහන් වීමේ නඩුව, ඒ දරුවෝ දෙමව් බිරිඳ මේ වෙනකොටත් මැරි ඉපදෙනවා. උතුරේ විද්‍යා දැරිය සමූහ දූෂණයකට ලක් කරලා ඝාතනය කිරීමේ නඩුව, මේවා හෙන ගහන අපරාධ. ඊළඟට මිග් ගනුදෙනුව,
ඩොලර් මිලියන 7 ඩොලර් මිලියන 14ක් කරපු සිද්ධිය මේ කීපයක් විතරයි. විශේෂයෙන්ම මේ යෝජනාවේ
නිවාරණ ඇතැම්
නඩුවල විත්තිකරුවන් ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු. ඊළඟට අපි කියන්න ඕනේ අධිකරණයේ විභාග වෙමින් පවතින නඩු ඉවත් කිරීමට පාර්ලිමේන්තු යෝජනා කරන්න ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවට මොනම විදිහකවත් බලයක් තියෙනවද කියන එක අපිට ගැටලුවක් තියෙනවා. එහෙම බලයක් අපි දන්න තරමින් නැහැ. ඒ බලය බෙදීමේ න්‍යාය බරපතල ලෙස උල්ලංඝනය කරනවා. අධිකරණයේ කාර්යභාරයට ව්‍යවස්ථාදායකයේ ඍජුවම මැදිහත් වීමක් විදිහට අපි මේක දකිනවා. ඒ වගේම බලපෑම් කිරීමක් මේක. ඇතරම කිව්වොත් ඍජුවම බලපෑම් කිරීමක් මේක තුල අධිකරණයට සිද්ධ වෙනවා. පාර්ලිමේන්තුව මගින් අධිකරණවන පවතින නඩු ඉවත් කිරීමට යෝජනා කිරීම, එම නඩුවල පැමිණිලිකරුවන්ට, සාක්ෂිකරුවන්ට, විමර්ශන නිලධාරීන්ට, නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නඩු පැවරීමට යෝජනා කිරීම, ඍජුවම අධිකරණයට සහ අපරාධ යුක්ති ක්‍රියාවලියට සිදු කරන ලබන බලපෑමක්, නීතියේ ආධිපතිත්වයට කරන බරපතල තර්ජනයක්, ඒ වගේම නරක පූර්වාදර්ශයක් විදිහට මම යෝජනා කරනවා. ඒ වගේම ස්ථාවර නියෝග පොත අරන් බලන්න 91E90 අධිකරණ ක්‍රියාවලියට බාධාවක් වන ලෙස පාර්ලිමේන්තුව තුල කතා නොකළ යුතුයි. ස්ථාවර නියෝග අංක 91E පිටුව 40. අනිත් කාරණාව මෙම කොමිසම සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට සම්බන්ධව කැබිනට් මණ්ඩලය විසින් 2021 මාර්තු මාසයේදී තීරණය කළ මෙම තීරණය ගැන මේ විනට නඩු විභාග කීපයක් විභාග වෙමින් පවතිනවා. ශ්‍රේෂ්ඨ අධිකරණයේ සමන්වයක නායක හිටපු අග්‍රාමාත්‍ය ලේකම්තුමාගේ නඩුව ඊළඟ නඩුව තියෙන්නේ මැයි මාසේ 30. ශානි අබේසේකර හිටපු අධ්‍යක්ෂතුමාගේ නඩුව ඊළඟට අභියාජනාධිකරණයේ රීඩ් පෙට්සන් තියෙනවා. නාමල් රාජපක්ෂ ඊළඟට අනුර කුමාර දිසානායක යන මහත්වරුන්ගේ සම්බන්ධ නඩු. ඉතින් අපිට මෙතනදී විශේෂයෙන් කියන්න ඕනේ අවසාන වශයෙන් මේ කොමිසම මොනම විදිහකින්වත් අධිකරණ බලයක් සහිත ආයතනයක් නෙවෙයි. මෙම කොමිසම් සභාවට සාක්ෂි ආඥා පනතට අදාළ නොවන සාක්ෂි පවාසිය විමර්ශනවලට ඇතුළත් කරගන්න පුළුවන්. එනිසා අපිට කියන්න තියෙනවා මේ 20 වෙනි සංශෝධනය ගෙනල්ලා නීතිය අඩපණ කළේ මෙන්න මේකටයි කියලා අපි මේ වෙලේ කියනවා. 69 ලක්ෂයක් බලාපොරොත්තු වුණේ, ව්‍යාත්මක බලාපොරොත්තු වුණේ මෙන්න මේ සිස්ටම් චේන්ජ් එකද කියන එක අපිට අහන්න සිද්ධ වෙනවා. ඊළඟට අවසාන වශයෙන් ගරු මන්ත්‍රීතුමියනි, මෙම නිර්දේශ ක්‍රියාත්මක වුණොත් නීති සම්පාදනය කරන පාර්ලිමේන්තුව, නීති ක්‍රියාත්මක කරන නීතිපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලය, අපරාධ දූෂණ විමර්ශනය කරන නිලධාරීන්, ජනතා පරමාධිපත්‍ය සුරකින ආයතන මේ සියල්ලම විහිළුවට පත් වෙනවා. අපේ රත්න මහත්මයා ගැන අපි කතා කරන්න වැඩක් නැහැ. මොකද එතුමා ගැන හිතුවහම මේ කොමිසම වැඩක් නැහැයි කියන එක අපිට තේරෙන. මේක දේශපාලන පරිගැණීම් කරන්න
අවසන් කරන්න කරු.
අවසාන වශයෙන් අන්තිම වාක්‍ය මම ඔබතුමීට කියන්නම්. ඒ අපි දන්නවා අපි උත්තරීතර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සුරකින්නවා කියන එකට දිවුරුම් දීපු පිරිසක්. එහෙම කිසිම කෙනෙකුට මෙම කොමිසම සමග එකඟ වෙන්න බැහැ. එහෙම එකඟ වුණොත් මම හිතනවා ඒ යලි නිවැරදි කරගත නොහැකි වරදක් බව මේ රටට අපි මේ වෙලාවේ අවධාරණය කරන්න බලාපොරොත්තු වෙමින් මම අවසන් කරනවා. ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු ඉෂාක් රහමාන් මන්ත්‍රීතුමා. ඕඩර් ප්ලීස්. Honorable Premnath Dolewa will take the chair.
ඉනි කියලා මචං.
ඔගරුවන්තිතුමා.
ගරු සභාපතිමනි, මම අද කතා කරන්නේ පැහැදිලිම දේශපාලන පලි ගැනීමට නියම විදියට පත්වෙච්චි මහා විශාල ප්‍රශ්නයක් වෙච්චි ජෙනරල් ජානක පෙරේරා වෙන කණ්ඩායමත් එක්ක තියෙන ප්‍රශ්න ගැන තමයි අද මේ මාතෘකාවදී මම කතා කරන්න යන්නේ. ඔබ විතරයි නෙමෙයි මුළු රටම දන්න දෙයක් තමයි අනුරාධපුර ජානක පෙරේරා කියන හිටපු හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරි කෙනෙක් රට වෙනුවෙන් මහ විශාල යුද්ධයක් කරලා රට බේරා ගන්න සමස්ත වෙච්චි නායකයෙක්. එතුමා අනුරාධපුර දිස්ත්‍රික්කයට ආවා. උතුරුමැද පළාතට මහාමැති ධූරයේ තරඟ වදින්න. ඒ තරඟ වැදිලා එදා එක්සත් ජාති පක්ෂයේ නියෝජන කරලා උතුරුමැද පළාතේ මහා විශාල පෙරලියක් ඇති කරලා එතුමා විපක්ෂ නායකයෙකු වශයෙන් පත් වුණා. පත්වච්චි පළවෙනි රැස්වීමේදී එතුමා LTT ප්‍රහාරවලින් මිය ගියා. එතුමාත් එක්ක ඒ අවස්ථාව වලදී මිය ගිය ප්‍රමාණය 31 දෙනෙක් මිය ගියා. ඒ දිනෙදී තුවාල වෙච්චි අය 67 දෙනෙක් තුවාල වුණා. ඒ සිද්ධිය වෙලා සතියකින් පස්සේ 3 දෙනෙක් මිය ගියා. මේම මහ විශාල කණ්ඩායමක් අනුරාධපුරේදී තමන්ගේ ජීවිත පූජා කරුවේ එක්සත් ජාති පක්ෂය වෙනු පක්ෂයට ඡන්දෙල්ලන්න ඇවිල්ලා. මම මේ වෙලාවේදී සභාපතිතුමනි කියන වෙලා තියෙනවා ලැජ්ජා වෙන්න ඕන දෙයක් තියෙනවා. 2008 10 මාසේ 6 තමයි මේ සිද්ධිය වුණේ. 2008 ඉඳලා මේ සිද්ධිය වෙච්චි පවුල් විශාල ප්‍රමාණයක් බලාගෙන හිටියා අපිට වන්දියක් ලබා දෙයි කියලා. වන්දියක් ඉල්ලගෙන 2015 යහපාලන ආණ්ඩුව හදලා අවුරුදු 4 බලාගෙන ඉඳලා මේ තියෙනවා සියලුම සාක්කි. මේ වන්දි දී ගන්න පුළුවන්, වන්දි දෙන්න පුළුවන්. හැබැයි එදා හිටපු ජනාධිපති වෙන්න පුළුවන්, අග්‍රාමාත්‍ය වෙන්න පුළුවන්, ඇමතිවරු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මා වගේ මන්ත්‍රීවරු මේ ප්‍රශ්න වෙච්චි කණ්ඩායමට සාධානයක් ඉදිකරන්න ඕනයි කියලා කිසි කෙනෙක් ඉදිරිපත් වුන්නේ නැහැ. තමන්ගේ පක්ෂ වෙනුවෙන් මේ එක්සත් ජාති පක්ෂ වෙනුවෙන් ජීවිත පූජා කරපු අයට අපි පැහැදිලිම කිව්වොත් කිසි කෙනෙක් මේ පවුලට සහනයක් කරලා දෙන්න ඕනේ කියලා කවුරුත් ඉදිරිපත් වුන්නේ. උදාහරණයට කිව්වොත් හමීත් ලෝයර් කියන මහත්මයායි එතුමාගේ බිරිඳාවත් නැති වුණා. තමන්ගේ දරුවෝ අද මහපාරේ බෙහෙලා ඉන්න එක මහා විශාල කණගාටු වෙන්න පුළුවන් කාරණයක්. ඒ වගේ තමයි අන්වර් කියන ලෝයර් මහත්මයා නැති වුණා. එයාගේ අද පවුල මහපාරේ බෙහෙලා ඉන්නවා. කිසිම සහනයක් අපිට කරලා දී ගන්න බැරි වුණා. අද අපි පුනා පුනාද දවස උදේ ඉඳලා දේශපාලන පරිගැනීම ගැන කතා කරනවා, මේ මාධ්‍ය සංදර්ශන ගැන කතා කරනවා. මේ කතියවිලා මේ පාර්ලිමේන්තුවේ සභා ගර්භව රවට්ටා ගන්න විදියට තමයි කතා කරන්නේ. අද බලන්න අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැබිනට් ඇමතිවරු දෙන්නෙක් හිටියා. ඒ දෙන්නටවත් බැරි වුණා. මේ වගේම කැබිනට් ඇමතිවරු කීප දෙනෙක් හිටියා, රාජ්‍ය ඇමතිවරු කීප දෙනෙක් හිටියා. මේ පවුල ගැන මේ ප්‍රශ්න වෙච්චි කණ්ඩායම ගැන කිසි කෙනෙක් ඕමනාවෙන් කටයුතු කරුවනේ. එදා එයාට සහනයක් ලබා දුන්නනේ. මේකයි දේශපාලන ආදරණීය රටේ ජනතාවනි, ඔබගේ ඉල්ලීමක් කරනවා. ඔබ රවට්ටන්නපා, ඔබ මුලා වෙන්නපා, ඔබ කාටද කඩ යන්නේ, ඔබ වෙනුවෙන් කඩ යන්න මේ බලන්න මේ මෙරිච්චියා ගැන කතා කරන්න අද දවසේදී මේ පක්ෂේ කවුරු හරි හිටියද කියලා බලන්න. උදේ ඉඳලා මේ විවාද යනකම් කිසි මන්ත්‍රී කෙනෙක් මේ එක්සත් ජාති පක්ෂයේ නියමවලා පත්වෙච්චි මන්ත්‍රී කොල්ලු කිසි කෙනෙක් මේ මෙරිච්ච ජානක පෙරරා කණ්ඩායමත් එක්ක මේ අසාධාරණ වෙච්ච අයට කිසි කෙනෙක් කතා කරන අද ඉදිරිපත් උන්නේ. ඕකයි දේශපාලන නිසා ඔබට මම කියන දෙයක් තමයි, ඔබ අනුන් වෙනුවෙන් කඩ යන්නේ නැතුව එකෝ අපි දැනගන්න ඕනයි දෙයක් තියෙනවා. අපි මේ රටේ ඉන්න ආදරණීය ජනතාවනි, ඔබට කියන දෙයක් මට තියෙනවා. ඔබ මේ රටේ ඉන්න ජනාධිපති වෙන්න පුළුවන්, අගමැති වෙන්න පුළුවන්, ඒ වගේම රටේ කැබිනට් ඇමතිවරු වෙන්න පුළුවන්, ඇමතිවරු වෙන්න පුළුවන්. හැම එකනම ඔබට සලකන්නේ ඔබගේ ප්‍රයෝජනයක් තිබුණොත් පමණයි. ඔබගේ ප්‍රයෝජනය නැති වුණොත් ඔබ සද්දහට ගණන් ගන්න නැතුව ඔබව ඩස්පින් වලට තමයි තල්ලු කරන දෙයක් බලා ගන්න පුළුවන්. මේකම ඔප්පු කරගෙන බලා ගන්න පුළුවන්. දැන් මේ ආයත දෙන පොරොන්දුව මොනවද? අපි ඊළඟ ආණ්ඩුව වෙනවා, ඔබ බය වෙන්න එපා, ඔබට වන්දි ලබා දෙනවා කියලා දැන් රවටාගෙන මේ කණ්ඩායම තව පාරක් මුලා කරගෙන යන වැඩපිළිවෙළක් වෙනවා. ඒ නිසා අපිට අවුරුදු පහක් මැදිද මේ රවට්ටලා මේ අයට සහනයක් දී ගන්න බැරි වෙච්ච අයට අයද මීටහාට ආණ්ඩුවක් කදලා මේ දුෂ්කර ප්‍රශ්නට මූණ දීපු අයට සහනයක් දී ගන්න බෑ. ඒ වගේම තමයි මේ සභා ඝර්මවලදී මම කියන දෙයක් තියෙනවා. මේ පාස්කු ප්‍රහාරගෙන හැමදාම අල්ලගෙන කොනේකදී මේ පාර්ලිමේන්තුවට එවිලා සම්දර්ශන දානවා. ඔබ හැම එකනම දන්නවා. රටම දන්න දෙයක්. මේක මහ බොරුවක් කරනවා. මේක කවුද පීඩනාවටපත් උනේ සභාපතිතුමනි? පළවෙනිම කතෝලික ජනතාව. දෙවැනි එක මුස්ලිම් ජනතාව. මේ මිනිසුට මේ මරණවචි කතෝලික ජනතාවට සහනයක් කරලා දෙන්නතුව මේ බොරුවට මේ පාර්ලිමේන්තුවට එවිලා ඊළඟ වතාව පාර්ලිමේන්තු වෙන්න ඕනයි, ඇමති වෙන්න ඕනයි, අග්‍රාමාත්‍ය වෙන්න ඕනයි, ජනාධිපති වෙන්න ඕනයි කියලා මේ අයින්සක කතෝලික ජනතාවයි මුස්ලිම් ජනතාවයි ඔබ තමුන් ආසලා 225 දෙනා අතර මොනවද කරන්නේ? බෙලුම් බෝලයක් වාගේ පිටියට ගහන බෝල තමන් තාපෝ කරකලා එනවා කියලා හිතලා කටයුතු කරන්න සභාපතිතුමනි. ඒ නිසා ඔබට ඉල්ලීමක් කරනවා මේ බොරුවට මහ මුලකාරය අල්ලපල්ලා මහ මුලකාරය හොයපල්ලා කියලා කියනතුව මේ මහ මුලකාරයා තමයි මෙරලා ගීලා සහිරාන් තමයි ඕක තමයි මහ මුලකාරයා. ඊට මහ මුලකාරයක් නැහැ. බොරුවට එහෙ ඉඳලා මෙහාට ඇඟිලි දික් කරනවා, මෙහෙ ඉඳලා එහාට ඇඟිලි දික් කරනවා. මේ දේශපාලන වාසි ගන්න අපරාධ අහිංසක මුස්ලිම් ජනතාව ඔබ පාවිච්චි කරන්න බෑ. දෙපත්තම කරන මොනවද? දෙපත්තම කරන දෙයක් බොරුවට එදා කාලේ ජනාධිපතිර විතරයි බෝල පාස් කරලා හරියන්නේ. අගමැති හිටියා, ඒ වගේ ආරක්ෂක ඇමතිවරු කීපයක් මාරුණා, ඒ වගේ කැබිනට් ඇමතිවරු හිටියා, මා වගේ මන්ත්‍රීවරු හිටියා. අපි ලැජ්ජා වෙන්න ඕනේ ඔක්කොමලා. අපි ඒ කාලේ මේ වරද සිද්ධ වෙන්න මේ රටට ජනතාවට අපරාධයක් කරන එළියට දාලා අද අපි සුද්ධ වෙන්න යනවා. මේක තමයි පළවෙනි වැරද්ද. අපි බලන්න ඕනේ උඩ බලලා කෙල ගැහුවොත් අපේ මූණ වැටෙනවා. අපි තමයි පළවෙනිම මේ රට වෙච්ච විනාශයට ඒ අවුරුදු 4 මාර හිටපු ආණ්ඩුව හැම එකේම වාග්යන උනායි. මොකාටවත් මග හරින්න බෑ. එක එක බෝල පාස් කරනවා මම නෑ, එයා කියනවා, එයා මම නෑ කියනවා. එහෙම බෑ. අපි ආණ්ඩුවේ දා 2015 ඉඳලා 2019 වෙනකන් හිටපු ජනාධිපති එතුළු මා වාගේ මන්ත්‍රීවරු හැම එකනම වහ කියන උනායි. එහෙම කිය නැතුව බෝල පාස් කරනවා. සමහර කණ්ඩායම ජනාධිපතිට බෝල පාස් කරනවා, සමහර අය මෙතිඅමති වලට පාස් කරනවා. එහෙම නෙබෑ. අපි හැම එකනම වහකිම බාර ගන්න උනායි. රට ඉදිරියට ඇවිල්ලා අපි මේ රටේ මුස්ලිම් මිනිසු ගාවත්, කතෝලික මිනිසු ගාවත්, ඒ වාගේ බෞද්ධ මිනිසු ගාවත්, මේ රටේ ඉන්න සියලුම මිනිසු ගාවත් අපි එදා හිටපු පාර්ලිමේන්තුවේ හැම එකනම වැඳලා සමාව ගන්න ඕනයි. එයි ඔබ තමයි මේ මහ අපරාධ මේ රට නැති කරුවේ. ඔබ බලාගෙන හිටියා. ඔබ කොහොද ගියේ? ඔබ දන්නේ නැද්ද? ඔබ හැම එකනම දන්නවා මේ සහිරාන් කියන කාලකන්‍ය මේ රට විනාශ කරනවා කියලා. හැම එකනම දැනගෙන ඉඳලා අදවිලා සුද්දෙක් වාගේ මේ සභා ඝර්මව රවට්ටන රටේ ඉන්න ජනතාව රවට්ටන මාධ්‍ය සම්දර්ශන කරනවා.
මේක
සභාපතිමනි විනාඩියක්.
මේක
නවත්තන්න. අදින් හරි නවත්තන්න. මේ සංග්‍රහන් සංග්‍රහන් කියනකොට මේක වදින්නේ කාටවත් දන්නවද? කතෝලික ජනතාවටත් අහිංසක මුස්ලිම් ජනතාවටත් අපි කිසිම සම්බන්ධයක් නැතුව අපේ අපරාධ මේ ජාතිය අද විනාශ වෙලා තියෙනවා. රටේ සාමය විනාශයි, සමගිය විනාශයි, රට විනාශයි, ආර්ථික විනාශයි. ඒ නිසා කරුණා කරලා මේ බොරුව ගෙනලා මේ පාර්ලිමේන්තුවට ගෙනලා මේ සභාව විනාශ කරන්න නැතුව ඔබ මේ කෙනාම ඉල්ලීමක් කරනවා. අපි රටේ සමාව ඉල්ලලා අපි මෙතනින් මේක නවත්ත ගමු කියලා ඔබ සියලු දෙනාටම
ඔබට විනාඩි 9 කාලයක් තිබෙනවා ගරු.
විනාඩි 9.
Yes.
Wow. Okay.
ගරු විනාඩි 9 මන්දුමා සමාවෙන් විනාඩි 10ක් කාලයක් තිබෙනවා.
Thank you. The Commission of Inquiry on Political Victimization was appointed in January 2020 and the report to the President was given in December 2020. Then, after Cabinet approval was obtained, another special Presidential Commission of Inquiry has been appointed. And then it goes further that we saw on the 9th of April that there was a resolution that was brought to this Parliament saying that out of the things that should be acted upon were in the Commission of Inquiry, number 8, number 9, number 10. Number 8 is with the Special Presidential Commission of Inquiry, exempting that on everything that was in number 9 and number 10 should be acted upon after the resolution is passed in Parliament. This resolution seeks approval of Parliament to initiate criminal prosecution of public officers, lawyers, and the Attorney General's department, witnesses, and others involved in the cases. It also seeks approval for the dismissal of several cases currently pending in the courts, undermining the independence of the judiciary. Now, actually, this resolution, it is attacking the separation of powers, which are in Article 4 in the Constitution. And this is the first time that we have seen such a resolution being brought to Parliament. We know that it is only these judicial bodies that can discharge or acquit those who are being accused. Nobody else can do this. This resolution is positively against the separation of powers. Over the past 30 to 40 years, never has such a resolution come before this Parliament and should have been correctly ordered out of the order book by the Speaker. And I am afraid that the Secretary General of Parliament and that department should have been advising the Speaker that it shouldn't have been even tabled.
Honorable Shanik Rasamanikam will take the chair.
Please continue.
And this was not overruled by the Speaker. Moreover, some of these cases that have been brought and mentioned in the Commission have already been challenged in appellate courts by those directly affected by the findings of these challenges, and they are ongoing. Above all, this resolution cannot be implemented in any way except by the courts of law. Moreover, it tends to interfere with the jurisdiction of the Attorney General's department and those judges presiding over the established courts who alone can decide on the merits and demerits of these court cases. What are we doing with the Attorney General's department? We are questioning its professionalism, we are questioning its integrity, and we are basically putting the Attorney General's department also in a huge problem by the way in which this government is pushing for this. The independence of the judiciary is critical. We have a commission of inquiry, we have a special presidential commission of inquiry, and now we have a resolution, and this faultly suggests that the judiciary did not arrive at its findings in an independent and impartial manner. This is what it is suggesting. Now, for example, if you take, there are about 90 cases here that were put by the Attorney General and the Attorney General's department during that period. And at that time, the Attorney General was His Lordship Jayanta Jayasurya, who is the Chief Justice of the country presently. What are we actually saying by acting in such a way? We are actually indirectly moving a vote of no confidence in the current Chief Justice of the country. This is what this government is doing by actually tabling such resolutions when they should not be tabling such resolutions, because those cases were instituted by the AG at that time, who happens to be His Lordship, the Chief Justice of the country presently. I think this government hasn't really thought through this. Meka bohoma awasanawanta siddiyak. Me komisame sandahan karala thiyena nadu walin nadu 90ak pamana e kaaleedi e yomu kale එදා හිටපු නීතිපතිතුමා අද ඒ නීතිපතිතුමා මේ රටේ අග්‍රවිනිසුරුකරු අග්‍රවිනිසුරුකරු මොකක්ද මේ ආණ්ඩුව කරන්නේ වක්‍රව කරන්නේ වත්මන් අග්‍රවිනිසුරුකරුට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙනනවා වගේ වැඩක් මෙතන කරන්නේ මේවා ගැන අපි දුර දිග හිතන්නට ඕනේ පහාණ්ඩුවයි පාර්ලිමේන්තුව මේවගේ විදියට හැසිරෙන්නේ නැතුව the conduct of these political victimization challenges and the independent functioning of the courts and the tribunals as well as the public trust in the legal system is being questioned. This is an unprecedented step which violates the sovereignty of the people whose judicial power shall be exercised through the courts. Complaints against the criminal investigations into several such cases, alleged abjections here of involving Admiral Vasanta Karanagoda and others. I must say something. There was a war in this country. Admiral Vasanta Karanagoda gave leadership to the Navy. Field Marshal Sarath Fonseca gave leadership to the Army. And Vice Marshal... Gunatilaka, Roshan Gunatilaka gave leadership to the Air Force. Generally, when there is a conflict, and these generals who generally succeed in the conflict are held in high esteem. And I do not wish to take away the esteem that they are held in. But however I might say this, as the army commander who led the army during that period said today, by naming cases of individuals in the armed forces. General Sarath Fonseca mentioned it today, Field Marshal Sarath Fonseca, and he said that those violations of the law are unacceptable and those violations must go before the tribunals and before the courts of the country. It was significant for the person who has the honor of having led the armed forces of this country to actually stand up and say that today in this assembly that where there have been crimes committed, those crimes must go before the judiciary. And therefore, I applaud him for doing that. And then there are the assassination of MP Nadaraja Raviraj is mentioned here. The death of Wasim Tajuddin is mentioned. The murder of Pararaja Singham, Joseph Pararaja Singham, the MP, is mentioned. The Valikada prison massacre is mentioned. The disappearance of journalist Pragit Eknaligoda and Keith Noya are mentioned here. There are also, in addition to that, financial irregularities which are mentioned in this report and misappropriation of funds. The Divi Neguma department, the Tourism Development Authority, the cooperative establishment, the Sri Lankan Embassy in the United States, and various other cases are there, and I won't be able to mention it. I went to see yesterday Ranjan Ramanayake in courts, and I would just say this, in prison yesterday, and I would want to say this, that he was serving his 100th day in prison. He has 1,362 more days to serve in prison. The sentence that was meted out to him is not commensurate to the wrongdoing that he has done. If you look at USA, if you look at England, if you look at India, for contempt of court, there are more commensurate, basically punishments that could be given. But we have put the courts in a problem by not having an act which the parliament must pass. So I call upon this parliament that we pass an act for the contempt of court, limiting or giving a commensurate punishment for the contempt of court, because we can't leave it up to the judges. It is embarrassing for them because they are being wrong and they are deciding on what the punishment should be. And therefore, we should do that. I would like to say this politicization of this process, this would result in a climate of fear, a paralysis among investigators and prosecutors, stifling current and future investigations. When we see people like Shani Abhesekara, he could have gone abroad. Shani Abhesekara didn't leave this country because he has a conscience and his conscience is clear. That's why he is fighting for his independence and his rights. Similarly, we have Saman Ekanayaka, a secretary. We have the lawyer Valiamuna. People like this, future investigators, professionals, police officers, even people in the AG's department will be cautious about going into investigations because of this political
Honourable
process.
Member, please wind
I will
up.
Conclude. Mevala ave aanduwa barapatala asamattawimaka sitinne corona walin fail parisara rakshawen fail aarthikeyen fail jaatyantara sambandhatawen fail pasku parikshanen fail eda janadhipati fail adamulu aanduwama fail e asamatt ekka vipakshayakata abiyogayak karagena yanawa enisa vipakshaya mardane kirime aviya atada gannepa kiyala kiyenawa මම කියනවා අපිට දැනට දැනගන්න ලැබිලා තියෙන දේවල් වලින් හරියින් ප්‍රනාන්දුව දඬයම් කරන වෑයමක සිටිනවා කියලා ප්‍රජායිති අහිමි කරලා පාර්ලිමේන්තුවේ නායක ඉවත් කරලා මේ ගමන යන්නට බෑ ඒ මර්ධනයට විරුද්ධව අපි නැගී සිටිනවා මේ අරගලය පාරට ගේන්න ඉඳ තියන්න බෑ කියලා මම සඳහන් කරනවා ස්තුතියි
Thank you.